එතකොට දරුවනේ අපි ආපහු අපි සාකච්ඡා කරනවා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ මූලාරම්භය පිළිබඳව. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ මූලාරම්භය පිළිබඳව. එතකොට අපි දන්නවා ලෝකයේ සංවර්ධිත රටවල ඉතා විධිමත් දේශපාලන පක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා දරුවනේ. ලංකාවට අපි අවධානය යොමු කරනකොට ඒ තරම්ම ඈත ඉතිහාසයක් දේශපාලන පක්ෂ පිළිබඳව අපිට දකින්න ලැබෙන්නේ නැහැ. දරුවනේ ඔබ දන්නවා ප්‍රජාතන්ත්‍රවාදයේ කොඳු නාරටිය තමයි දේශපාලන පක්ෂ කියලා කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ කොඳු නාරටිය තමයි දේශපාලන පක්ෂ කියලා කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ සාර්ථක වෙන්න දේශපාලන පක්ෂ ක්‍රමයක් රටක තියෙන්න ඕන දරුවනේ. දේශපාලන පක්ෂ ක්‍රමයක් තිබ්බේ නැත්නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. පක්ෂයක් ගත්තහම දරුවනේ, පක්ෂයක් කියලා කියන්නේ ඒ පිළිබඳව විවිධ අර්ථකථන තියෙනවා. දේශපාලන පක්ෂ පිළිබඳව විවිධ අර්ථකථන තියෙනවා. දේශපාලන පක්ෂ පිළිබඳව විවිධ අර්ථකථන තියෙනවා. අපි බලමු ඒ පිළිබඳව තියෙන විවිධ අර්ථකථන මොනවද කියලා කෙටියෙන්. මොකද මේ පාඩමට අපි ඉස්සල්ලාම දේශපාලන පක්ෂයක් කියන්නේ මොකක්ද කියන එක හොඳට දැනගෙන තියෙන්න ඕන. දේශපාලන පක්ෂයක් කියන්නේ දරුවනේ රාජ්‍යයේ බලය ලබා ගැනීමේ අරමුණින් සංවිධානය වූ මානව සමූහය කියලා අපිට කියන්න පුළුවන්. ඒක මම තවදුරටත් ඔබත් එක්ක විස්තර කරනවා නම් රාජ්‍යයේ බලය ලබා ගැනීමේ අරමුණින් නිශ්චිත නායකත්වයක් යටතේ නිශ්චිත ප්‍රතිපත්ති මාලාවක් යටතේ මනා ලෙස සංවිධානය වූ මානව සංවිධානයකට අපි කියනවා පක්ෂයක් කියලා. එතකොට දේශපාලන පක්ෂයක ප්‍රධාන අරමුණ මොකක්ද? රාජ්‍යයේ බලය ලබා ගැනීම. හැම දේශපාලන පක්ෂයක්ම උත්සාහ කරන්නේ දරුවනේ රාජ්‍යයේ බලය ලබා ගන්න. රාජ්‍යයේ බලය ලබා ගන්න එක තමයි හැම දේශපාලන පක්ෂයකම ප්‍රධාන අරමුණ. එතකොට දේශපාලන පක්ෂයක් කියන්නේ එහෙනම් රාජ්‍යයේ බලය ලබා ගැනීමේ අරමුණින් නිශ්චිත නායකයෙක් නිශ්චිත ප්‍රතිපත්ති මාලාවක් යටතේ මනා ලෙස සංවිධානය වූ මානව සංවිධානයකට කියනවා දේශපාලන පක්ෂයක් කියලා. එතකොට දේශපාලන පක්ෂයක ප්‍රධානතම අරමුණ තමයි රාජ්‍යයේ බලය ලබා ගන්න එක. දේශපාලන පක්ෂයක ප්‍රධානම අරමුණ තමයි රාජ්‍යයේ බලය ලබා ගන්න එක. බලන්නකෝ වර්තමානයේ තියෙන හැම දේශපාලන පක්ෂයක්ම උත්සාහ කරන්නේ රාජ්‍යයේ බලය ලබා ගන්න. හොඳින් හරි නරකින් හරි හැම දේශපාලන පක්ෂයක්ම උත්සාහ කරන්නේ රාජ්‍යයේ රටේ බලය ලබා ගන්න නේද? රටේ බලය ලබා ගන්න. එතකොට දරුවනේ සමහර රටවල්වල ප්‍රධාන පක්ෂ දෙකක් තියෙනවා. ප්‍රධාන පක්ෂ දෙකක් තියෙනවා. අපි ඒවට කියනවා දරුවනේ ද්විපක්ෂ ක්‍රමය. දැන් බලුවොත් ඇමරිකා එක්සත් ජනපදය ගන්නකෝ. ඇමරිකා එක්සත් ජනපදයේ පක්ෂ ගොඩාක් තියෙනවා දරුවනේ. නමුත් ප්‍රබල පක්ෂ තියෙන්නේ දෙකයි. ඒ තමයි කන්සර්වේටිව් හා කන්සර්වේටිව් පක්ෂය කියලා එකක් තියෙනවා. ඩිමොක්‍රටික් පක්ෂය කියලා එකක් තියෙනවා. එතකොට පක්ෂ ගොඩාක් අතරින් ප්‍රබල පක්ෂ තියෙන්නේ දෙකයි. අපි ඒවට කියනවා ද්විපක්ෂ ක්‍රමය කියලා. ප්‍රබල පක්ෂ දෙකක් විතරක් තියෙනවා නම් අපි ඒක හඳුන්වනවා දරුවනේ ද්විපක්ෂ ක්‍රමය කියලා. එතකොට බ්‍රිතාන්‍ය ගන්නකෝ. බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයයි ලේබර් පක්ෂයයි කියලා පක්ෂ දෙකක් තියෙනවා. අන්න ද්විපක්ෂ ක්‍රමය. ද්විපක්ෂ ක්‍රමය. දැන් ලංකාවත් ද්විපක්ෂ ක්‍රමයක් තියෙන රටක් නේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි කියලා ප්‍රධාන පක්ෂ දෙකක් තමයි මේ මෑතක් වෙනතුරු තිබ්බේ නේද? එහෙනම් ද්විපක්ෂ ක්‍රමයක්. අද පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා මේ තත්ත්වය. කොහොම නමුත් කිසියම් රටක ප්‍රධාන පක්ෂ දෙකක් තියෙනවා නම් අපි ඒකට කියනවා ද්විපක්ෂ ක්‍රමය කියලා. සමහර රටවල් වල පක්ෂ ගොඩාක් තියෙනවා. ප්‍රබල පක්ෂ ගොඩක් තියෙනවා. ඒවට කියන දරුණේ බහුපක්ෂ ක්‍රමය කියලා. සමහර රටවල්වල ප්‍රබල පක්ෂ ගොඩක් තියෙනවා. ඒවට අපි කියනවා බහුපක්ෂ ක්‍රමයක් කියලා. දැන් අපි ගත්තොත් ප්‍රංශයේ ඉන්දියාව වගේ රටවල්වල දරුවනේ තියෙන්නේ බහුපක්ෂ ක්‍රමයක්. හේතුව පක්ෂ ගොඩාක් තියෙනවා. සමහර රටවල්වල එක පක්ෂයක් තියෙනවා. දැන් චීනය ගත්තොත් එක පක්ෂයයි තියෙන්නේ. සෝවියට් දේශය ගත්තොත් එක පක්ෂයයි තියෙන්නේ. අපි ඒවට කියනවා ඒක පක්ෂ ක්‍රමයක් කියලා. එතකොට සමහර රටවල්වල ඒක පක්ෂ ක්‍රමයක්. සමහර රටවල්වල දීපක්ෂ ක්‍රමයක්. සමහර රටවල්වල බහුපක්ෂ ක්‍රමයක් තියෙනවා. ඒක පක්ෂ ක්‍රමයක් කියන්නේ කිසියම් රටක එක පක්ෂයක් විතරක් තියෙනවා නම් දරුවනේ ඒක ඒක පක්ෂ ක්‍රමය. කිසියම් රටක ප්‍රබල පක්ෂ දෙකක් විතරක් තියෙනවා නම් ඒක ද්විපක්ෂ ක්‍රමය. කිසියම් රටක ප්‍රබල පක්ෂ ගොඩක් තියෙනවා නම් ඒක බහුපක්ෂ ක්‍රමය කියලා අපි හඳුන්වනවා. මං හිතනවා දැන් ඔබට දේශපාලන පක්ෂ කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. ඒ වගේම රටක දේශපාලන පක්ෂ ක්‍රමයක් තියෙන එක අතිශයින්ම වැදගත් වෙනවා නේද? ශක්තිමත් දේශපාලන පක්ෂ ක්‍රමයක් රටක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. රටක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඇයි? ශක්තිමත් දේශපාලන පක්ෂ ක්‍රමයක් රටක තිබිය යුත්තේ ඇයි? ශක්තිමත් දේශපාලන පක්ෂ ක්‍රමයක් රටක තියෙනකොට දරුවනේ ආණ්ඩු පක්ෂයට හිතුවක්කාරී තීරණ ගන්න බෑ. ශක්තිමත් දේශපාලන පක්ෂ ක්‍රමයක් රටක තියෙනකොට ආණ්ඩු පක්ෂයට හිතුවක්කාරී විදිහට තීරණ ගන්න බෑ නේද? ඇයි? පක්ෂ විරුද්ධ වෙනවනේ. ඒ නිසා ශක්තිමත් දේශපාලන පක්ෂ ක්‍රමයක් රටක තියෙන්න ඕන. ඒ වගේම ජනතාවත් අපි දන්නවා දේශපාලන පක්ෂ ක්‍රමයක් තුලින් තමයි ඡන්දදායකයයි දේශපාලඥයයි අතර සම්බන්ධතාවයක් ගොඩනගන්නේ. ඡන්දදායකයයි දේශපාලන පක්ෂයයි අතර සම්බන්ධතාවයක් ගොඩනගන්නේ දේශපාලන පක්ෂ විසින්. ඒ වගේම දරුවනේ ආණ්ඩුව කරන වැරදි මහ ජනතාවට පෙන්වලා දෙන්නේ දේශපාලන පක්ෂ. ආණ්ඩුව කරන වැරදි මහ ජනතාවට පෙන්වලා දීලා මහ ජනතාව දේශපාලන වශයෙන් දැනුවත් කරන්නේ දේශපාලන පක්ෂ. ඒ වගේම ආණ්ඩුව කරන වැරදි පිළිබඳව හොඳ අවබෝධයෙන් දේශපාලන පක්ෂ ඉන්නේ. ඒකයි මම කිව්වේ ශක්තිමත් දේශපාලන පක්ෂ ක්‍රමයක් රටක තියෙනකොට ආණ්ඩුවට කවදාවත් හිතුවක්කාරී විදිහට රට පාලනය කරන්න බෑ. එහෙනම් දේශපාලන පක්ෂ ක්‍රමයක් රටකට අවශ්‍යයි. ඇයි? පක්ෂ ක්‍රමයක් තියෙනකොට ආණ්ඩුවේ හිතුවක්කාරී පාලනය මගහැරෙනවා. ඊළඟට ආණ්ඩුව කරන වැරදි මහ ජනතාවට පෙන්නලා දීලා මහ ජනතාව දේශපාලන වශයෙන් අවදියෙන් තියන්නේ දේශපාලන පක්ෂ. ඊළඟට ආණ්ඩුව කරන වැරදි ආණ්ඩුව ගන්නා වූ සමහර තීරණ නිසා ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන් ආණ්ඩුවට පෙන්නලා දෙන්නේ දේශපාලන පක්ෂ. ඒ වගේම නායකයන් පුරුදු කරන්නේ දේශපාලන පක්ෂ. බලන්නකෝ හැම නායකයෙක්ම මතුවෙන්නේ දේශපාලන පක්ෂයක් හරහා නේද? හැම නායකයෙක්ම මතුවෙන්නේ දේශපාලන පක්ෂයක් හරහා. ඒ නිසා දරුවනේ දේශපාලන පක්ෂ හුඟක් වැදගත් වෙනවා. රටකට දේශපාලන පක්ෂ හුඟක් වැදගත් වෙනවා. එතකොට ලංකාවේ දේශපාලන පක්ෂයයි සැලකිය හැකි සංවිධාන ආරම්භ වෙන්නේ 1935ේදී දරුවනේ. 1935ට පෙර ලංකාවේ විවිධ සංවිධාන පිහිටවාගෙන තිබ්බා. එව්වා දේශපාලන පක්ෂ කියලා හඳුන්වන්න බෑ. දේශපාලන පක්ෂ ලෙස හැඳින්විය හැකි සංවිධාන බිහි වුණේ 1935ේදී. එතකොට ලංකාවේ බිහි වූ පළවෙනි දේශපාලන පක්ෂය තමා දරුවනේ ලංකා සම සමාජ පක්ෂය. 1935ේදී තමයි ලංකා සම සමාජ පක්ෂය බිහි වෙන්නේ. 1935ේදී තමයි ලංකා සම සමාජ පක්ෂය බිහි වෙන්නේ. කවුද දන්නවද මේ සම සමාජ පක්ෂය බිහිටවා ගන්නේ? ඔය සමහර ධනපතියන්ගේ දුවදරුවෝ එංගලන්තය වගේ යුරෝපා රටවලට ගිහිල්ලා ඉගෙන ගත්තනේ. ඒගොල්ල දරුවනේ එහිදී ඉගෙන ගත්තේ සමාජවාදය. ඔය කියන්නේ වාමාංශික අදහස්. ඉතින් ඔය එංගලන්තය වගේ යුරෝපා රටවලට ගිහිල්ලා ඉගෙනගෙන ලංකාවට ආපු වාමාංසික අදහස් දරපු ආචාර්ය ඇන්නම් පෙරේරා, කොලිනාර්ද සිල්වා, පිලිප් ගුණවර්ධන අය වගේ අය තමයි මෙන්න මේ ලංකා සම සමාජ පක්ෂය පිහිටවා ගන්නෙ. විදේශ රටවල අධ්‍යාපනය ලබා ලංකාවට පැමිණි කොල්ලිනාර්ද සිල්වා, ආචාර්ය කොල්ලිනාර්ද සිල්වා, ආචාර්ය ඇන්නම් පෙරේරා, පිලිප් ගුණවර්ධන වගේ වාමාංසික අදහස් දැරූ දේශපාලන නායකයන් තමයි ලංකා සම සමාජ පක්ෂය පිහිටවා ගන්නෙ. ලංකා සම සමාජ පක්ෂය පිහිටවා ගන්නවා. එහෙනම් දරුවනේ ලංකාවේ පළවෙනිම දේශපාලන පක්ෂය තමයි ලංකා සම සමාජ පක්ෂය. 1935 දී තමයි ලංකා සම සමාජ පක්ෂය පිහිටවා ගන්නේ. විදේශ රටවල අධ්‍යාපනය ලබා ලංකාවට පැමිණි වාමාංශික අදහස් දරන නායකයන් වන ආචාර්ය කොල්විනාර්ද සිල්වා, ආචාර්ය ඇන්.එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන වගේ නායකයෝ තමයි මේ ලංකා සම සමාජ පක්ෂයේ බිහිටවා ගන්නේ. ඒ එක්කම දරුවනේ ওই ලංකා සම සමාජ පක්ෂයේ තුල ඇතිවෙච්ච ගැටුමක් නිසා, ලංකා සම සමාජ පක්ෂයේ තුල ඇතිවෙච්ච ගැටුමක් නිසා දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 1943 දී ලංකා කමියුනිස්ට් පක්ෂය පිහිටවා ගන්නවා. ඔබ දන්නවනේ දේශපාලන පක්ෂවලින් කැඩිලා යනවා කොටස්, ආය දේශපාලන පක්ෂවලට එකතු වෙනවා. ඕක දේශපාලන පක්ෂ ක්‍රමයේ කැපිපේන ලක්ෂණයක් අද වුණත්. ඉතින් එදා මොකද වුනේ? ලංකා සම සමාජ පක්ෂයෙන් කොටසක් කැඩිලා ගිහිල්ලා දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් 1943 දී ලංකා කමියුනිස්ට් පක්ෂය පිහිටවා ගන්නවා. ඔන්න දැන් මම ලංකාවේ පක්ෂ දෙකක් ගැන ඔබව දැනුවත් කරා. එක 1935 ලංකා සම සමාජ පක්ෂය පිහිටවා ගන්නවා. ලංකා සම සමාජ පක්ෂයෙන් කැඩිලා ගිය පිරිසක් 1943 එස්.ඒ. වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ලංකා කමියුනිස්ට් පක්ෂය පිහිටවා ගන්නවා. එතකොට මේ වෙනකොට වාමාංශික දේශපාලන පක්ෂ, වාමාංශික අදහස් දරු, ඒ කියන්නේ දරුවනේ සමාජවාදී අදහස් දරු දේශපාලන පක්ෂ කීපයක් මේ රට බිහි වුණා. ඔන්න 1946 වෙනකොට මේ වගේ සුළු පක්ෂ කීපයක් ලංකාව තුළ තිබ්බා. නමුත් ඔන්න ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් යුක්තව එක්සත් ජාතික පක්ෂය බිහි වෙනවා. එක්සත් ජාතික පක්ෂය බිහි වෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂය බිහි වෙන්නේ ඒ කාලේ තිබ්බ ලංකා ජාතික සංගමයයි, SWRD බණ්ඩාරනායක මහතා පිහිටවාගෙන තිබ්බ සිංහල මහසභාවේ සාමාජිකයෝ රැසක් එකතු වෙලා එක්සත් ජාතික පක්ෂය පිහිටවා ගන්න. එතකොට 1947 වෙනකොට ලංකාවේ ප්‍රබලම පක්ෂයක් විදිහට එක්සත් ජාතික පක්ෂය හඳුන්වන්න පුළුවන්. මොකද ලංකා ජාතික සංගමේ නායකයොයි SWRD බණ්ඩාරනායක මහතා පිහිටවාගෙන තිබ්බ ලංකා සිංහල මහසභාවේ සාමාජිකයොයි එක්සත් ජාතික පක්ෂයට එකතු වෙනවා. ඒ නිසා ආරම්භයේ ඉඳන්ම ඉතා ශක්තිමත් දේශපාලන පක්ෂයක් බවට එක්සත් ජාතික පක්ෂය පත් වෙනවා. ආරම්භයේ ඉඳන්ම ඉතා ශක්තිමත් දේශපාලන පක්ෂයක් බවට එක්සත් ජාතික පක්ෂය පත් වෙනවා. අපි දන්නවා 1947 පළවෙනි මැතිවරණය පැවැත්වෙනවා. 1947 පළවෙනි මැතිවරණය පැවැත්වෙනවා. ඒ 1947 පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ආසන 42ක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ආසන කියන්නේ මන්ත්‍රී ධූර 42ක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා එක්සත් ජාතික පක්ෂයට. ඒ කියන්නේ පළවෙනි මැතිවරණයේදී 1947 දී ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර 42ක් ලැබෙනවා. එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර ලැබෙනවා 42ක් ලැබෙනවා. ඒ 95 දෙනෙක් ඡන්දයට ඉදිරිපත් වෙනවා. 42ක් මන්ත්‍රීවරු ලෙස තේරීපත් වෙනවා. ඒ තරම් ප්‍රබල පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ. එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ. ඊළඟට දරුවනේ 1952 දී දෙවන පාර්ලිමේන්තු මැතිවරණය ලැබෙනවනේ. 1952 දී දෙවන පාර්ලිමේන්තු මැතිවරණය. දෙවන පාර්ලිමේන්තුව මැතිවරණය පැවැත්වෙනවා. ඒ දෙවන පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රී ධූර 54ක් දිනා ගන්න එක්සත් ජාතික පක්ෂයට හැකි වෙනවා. එතකොට මන්ත්‍රී ධූර ඔක්කොම තියෙන දරුවනේ 101යිනේ. එතකොට මතක තියාගන්න පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 42ක් මන්ත්‍රී ධූර 42ක් එක්සත් ජාතික පක්ෂයට ලැබෙනවා 1947 පළවෙනි මැතිවරණයේදී. 1952 දෙවෙනි මැතිවරණයේදී ඊට වඩා ආසන දෙකක්, ඒ කියන්නේ ආසන 54ක් ජයග්‍රහණය කරන්න එක්සත් ජාතික පක්ෂයට පුළුවන්කම ලැබෙනවා. මේ ආකාරයට ඉතා ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය බිහි වෙනවා 1948. 1948 එක්සත් ජාතික පක්ෂය තරඟ කරනවා. ඒ වගේම දැන් ඔන්න එක්සත් ජාතික පක්ෂය බිහි වුණා. ඊට පස්සේ තවත් වෙනසක් වෙනවා දරුවනේ. අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භය සිදු වෙනවා. ඒක වෙන්නේ දරුවනේ 1951 දී SWRD බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙනවා. 1951 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවනවා SWRD බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිහිටවා ගන්නවා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂත්වය තමයි එක්සත් ජාතික පක්ෂයට වඩා සාමාන්‍ය ජනතාවට ලං වෙනවා. විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා තේරුම් ගත්ත පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වෙනවා 1951 දී. 1951 දී මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උගතුන් භික්ෂුන් වහන්සේලා දේශීයත්වය අගය කරපු පිරිස්වල සහයෝගය ලැබෙනවා. 1951 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවා ගත්තට පස්සේ භික්ෂුන් වහන්සේලා එකතු වෙනවා, උගතුන් එකතු වෙනවා, සාමාන්‍ය ජනතාව එකතු වෙනවා. 1951 දී සංඝ, ගුරු, වෙද, ගොවි, කම්කරු කියන මේ පංචමහා බලවේගයම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වටා ක්‍රමක්‍රමයෙන් එකතු වෙනවා. 1952 මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දරුවනේ ආසන 9ක් දිනා ගන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොකද කරන්නේ? තවත් කුඩා පක්ෂ ගණනාවක් එකතු කරගෙන 1956 මැතිවරණයට ඉදිරිපත් වෙලා ආසන 51ක් දිනාගෙන ආණ්ඩුවක් පිහිටවනවා. අපි දන්නවා ඒ අනුව 1956 සිට 1959 දක්වා SWRD බණ්ඩාරනායක මහතා අගමැතිවරයා වශයෙන් කටයුතු කරනවා. එතකොට අවුරුදු 3ක් තමයි එයාට අගමැති ධූරය දරන්න පුළුවන් වෙන්නේ. SWRD බණ්ඩාරනායක මහතා ඝාතනය වෙනවා. ඝාතනය වුණාට පස්සේ එයාගේ භාර්යාව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ලෙස පත් වෙනවා. එතකොට දරුවනේ දැන් ඔන්න ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය පිළිබඳව මම අදහස් කීපයක් ඔබ හමුවේ ප්‍රකාශ කරා. ඔබට මතක ඇති එහෙනම් 1935 ලංකා සම සමාජ පක්ෂය ආරම්භ වෙනවා. ඊට පස්සේ ලංකා සම සමාජ පක්ෂයෙන් කැඩිලා ගියපු කොටසක් එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකා කමියුනිස්ට් පක්ෂය ආරම්භ වෙනවා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරනවා. එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිලා ගියපු SWRD බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිහිටවා ගන්නවා. ඒකල 1956 මැතිවරණයට මහජන එක්සත් පෙරමුණ නමින් ඉදිරිපත් වෙලා ආසන 51ක් දිනාගෙන ආණ්ඩුව පිහිටවනවා. ඊට පස්සේ 1956 ඉඳන් 1959 දක්වා අගමැති ධූරය දරනවා SWRD බණ්ඩාරනායක මහතා. 1959 දී SWRD මේ බණ්ඩාරනායක මහතා මැරුණට පස්සේ සිරිමාව බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ලෙස තේරී පත් වෙනවා. එතකොට දැන් මේ වෙනකොට ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයෙන් ආරම්භ වෙමින් පවතින්නේ. දැන් එතකොට ඔන්න ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ ආරම්භය හා විකාශනය පිළිබඳව මං යම් තාක් දුරකට ඔබව දැනුවත් කරා. ඊට පස්සේ මේ වෙනකොට තවත් සුළු පක්ෂ කීපයක් ලංකාව තුළ ආරම්භ වෙලා තිබ්බා. ඒ තමයි AE ගුණසිංහ මහතා පිහිටවා ගත්ත කම්කරු පක්ෂය. ඉතා වැදගත් වුණා. ඔබට මතක ඇති කම්කරුවන් එකතු කරගෙන AE ගුණසිංහ මහතා කම්කරු පක්ෂය පිහිටවාගෙන තිබ්බා. GG පොන්නම්බලම් මහතා ද්‍රවිඩ සංගමය පිහිටවාගෙන තිබ්බා. අන්න ඒ වගේ කුඩා දේශපාලන පක්ෂ රැසක් මේ වෙනකොට ලංකාව තුළ බිහිවෙමින් පැවතියා. අපි දකිනවා 1956 තුන්වෙනි පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ ද්‍රවිඩ පක්ෂයට ද්‍රවිඩ සංගමයට ආසන සැලකිය යුතු ගාණක් දිනා ගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් දරුවනේ එතකොට මතක තියාගන්න එහෙනම් මේ වෙනකොට ශ්‍රී ලංකාව තුළ කුඩා දේශපාලන පක්ෂත් බිහි වෙමින් තිබ්බේ. මොනවාද? AE ගුණසිංහ මහතාගේ කම්කරු පක්ෂය, GG පොන්නම්බල මහතාගේ ද්‍රවිඩ සංගමය වගේ කුඩා කුඩා පක්ෂ මේ වෙනකොට ලංකාව තුළ බිහි වෙමින් පවතිනවා. දැන් එතකොට ඔන්න මම ඔබට ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය පිළිබඳව 1956 වෙනකන් කියලා දුන්නා. ඒ පිළිබඳව අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති කියලා මම උපකල්පනය කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය 1935 ලංකා සම සමාජ පක්ෂය ආරම්භ වෙනවා. ලංකා සම සමාජ පක්ෂයෙන් කැඩිලා ගියපු පිරිසක් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පිහිටවා ගන්නවා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂය ආරම්භ වෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිලා ගියපු පිරිසක් 1951 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවා ගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් කුඩා පක්ෂ ගණනාවක් එක්ක එකතු වෙලා 1956 මැතිවරණයට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ AE ගුණසිංහ මහතාගේ මූලිකත්වයෙන් කම්කරු පක්ෂය ආරම්භ වෙනවා. ඊට පස්සේ ද්‍රවිඩ සංගමය ආරම්භ වෙනවා. මේ වගේ ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය ක්‍රමානුකූලව විකාශනය වේගෙන එනවා. මම හිතනවා මේ වෙනකොට එහෙනම් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ ආරම්භය හා විකාශනය පිළිබඳව යම් තාක් දුරකට අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති කියලා.